හොඳයි සාදු කියන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස ඒකායන අයං භික්ඛවේ සත්තානං විසුද්ධියා සෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානාති වාසනාවන්ත ගුණබර කාරුණික පින්වත් මේ පින්වත් හැම දිනාම මේ ජීවිතේම මේ ගෞතම බුද්ධ ශාසනයේම සසර දුක් ගෙවා ගන්නට නිර්වාණ ධර්මය අවබෝධ කර ගන්නට කැමති පිරිසක් ඒ තථාගත ධර්මයේ තුල ඒ අමා ශාන්තිය ලබන්නට නම් ඒ ශාන්තිය ළඟා කරලා දෙන ලෝතුරු මාර්ගය පිළිබඳව අපි දැනුවත් වෙන්නට ඕන අපට ප්‍රකට වෙන්නට ඕන නිවන සාක්ෂාත් කරන්න නම් මාර්ගඵල ඕන මගඵල ලබන්නට ඕන මගඵල ලබන්න නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිවෙත ඕන කරනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උපදවාගත්තක් කියන්නේ සම්මා දිට්ඨිය උපදවාගත්ත කියන එකට සම්මා දිට්ඨිය උපදවාගන්නේ නැතුව මාර්ග ප්‍රතිපදාවක් හමු වෙන්නේ නැහැ මාර්ග ප්‍රතිපදාවකින් තොරව අධිගම මගඵල හමු වෙන්නේ නැහැ මගඵල නොලබා නිවන සාක්ෂාත් කරන්නට පුළුවන් කමක් නැහැ නිවන ලබන්න නම් ඒ පිළිවෙත නිවැරදිව තිබෙන්නට ඕන සම්මා දිට්ඨි මේ කියන වචනය අරුත්බර වචනයක් සම්මා දිට්ඨි පහම් භික්ඛවේ දයං වදාමි. සම්මා දිට්ඨිය ආකාර දෙකකින් මම දේශනා කරමි කියලා උන්වහන්සේ ලෞකික සම්මා දිට්ඨියක්, ලෝකෝත්තර සම්මා දිට්ඨියක් උන්වහන්සේ දේශනා කොට වදාළා. උන්වහන්සේ දේශනා කළ ඒ තථාගත ධර්ම මාර්ගයේ ප්‍රතිපදාව අපි නිවැරදිව උපයාගත්තේ නැත්නම් සපයාගත්තේ නැත්නම් අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ලබන්නට පුළුවන් කමක් නැහැ. ඒ ප්‍රතිඵලය ලබන්නට පුළුවන් වෙන්නේ ඒ ප්‍රතිඵලය ඇති කරලා දෙන සම්මා දිට්ඨිය පිළිබඳව නිවැරදි වැටහීමක් ලැබුවොත් විතරයි. එතකොට මෙන්න මේ සතිපට්ඨාන සූත්‍රය තුල අපි ටිකක් සම්මතයෙන් බැහැර වෙලා සතිපට්ඨාන සූත්‍රය පිළිබඳව විමසීමක් කළොත් මේ හැම ප්‍රතිපදක් හදන අතරේ ශබ්දයක් වෙනවනේ. එතකොට අමාරුයි හැම ප්‍රතිපදක් හදන්න. වලින් වැඩි කරලා සතිපට්ඨාන සූත්‍රය පිළිබඳව අපි ටිකක් මේ වෙලාවේදී විමසලිමත් වුණොත් මේ දේශනාව ආරම්භයේම උන්වහන්සේ මේ ප්‍රතිපදාව නිවැරදිව ඍජුව භාවිතා කළහොත් ලබන්නට පුළුවන් උත්තර පිළිතුරු ටිකයි ඉස්සෙල්ලාම මේ සූත්‍රයේදී දේශනා කරන්නේ. සත්තානං විසුද්ධිය, සත්වයින්ගේ විසුද්ධිය, අසුද්ධියෙන් මිදිලා විසුද්ධියට එනවා. සිත, කය, වචන අසුද්ධි සහගත, අකුසල සහගත භවයෙන් මිදලා කුසල සහගත වෙනවා. සංසාර විසුද්ධිය, මානසික විසුද්ධිය ලබනවා. ශෝක පරිද්ධානං සමතික්කමාය, ශෝක පරිදේව ඉක්මවා යන්නට පුළුවන්. දුක් දෙන්නස් නැති කරන්නට පුළුවන්. ඥායස්ස අධිගමය, මගඵල අධිගම ලබන්නට පුළුවන්. නිබ්බානස්ස සච්චික්‍රියාය, නිවන සාක්ෂාත් කරන්නට පුළුවන්. සතිපට්ඨාන දේශනාව කරන්නට ප්‍රථම මේ සතිපට්ඨානයේ නිවැරදිව භාවිතා කළොත් ලබන්නට පුළුවන් උත්තර පිළිතුරු ටික උන්වහන්සේ පළමුව දක්වනවා. පින්වතුනි, අපි ටිකක් ලෝකේ දිහාවට හැරිලා බැලුවොත් බොහෝ කලක් සතිපට්ඨානේ වඩන අය ඉන්නවා. හැබැයි මේ උත්තර ටික ලබලාද? ඔවුන්ගේ පැවැත්මේ දෝෂ නැද්ද? තිබුණට වඩා වෙනසක් වෙන බවක් පේනවද? අනිත් අය ඇලෙන තැන ඇලෙනවා නම්, අන් අය ගැටෙන තැන ගැටෙනවා නම්, අන් අය මුලා වෙන තැන මුලා වෙනවා නම්, අන් අය හඬා වැළපෙන තැන හඬා වැළපෙනවා නම්, හෝ විසුද්ධිය. ශෝක පරිද්ධානං සමතික්ඛමාය. ශෝක පරිදේවෙත්ම ඔබ ආක්වත් නැ අනිත්‍ය හඬා වැළපෙන තැනම හඬා වැළපෙනවා. දුක් දුම්නස් ඉදිරියේ උපේක්ෂා සහගත බවක් පේන නැත්නම් එහෙනම් සතිපට්ඨානේ වඩනවා කියලා වැදුවට ඒකෙ මොකක් හරි අඩුවක් තියෙනවා ඇති. බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කළා නම් ඒක එහෙමමයි. ඒක වරදින්න විදිහක් නැහැ. අපි අවුරුදු ගණනාවක් සතිපට්ඨානේ වඩලා ඒ තරම් වෙනසක්වත් අපේ ජීවිත තුල නැත්තම් අධිගම ලැබනවා නිවන සාත් කරනවා කියන එක කෙසේ වෙන්නද? නිසා සමාජයේ දිහා බැලුවාම සතිපට්ඨානේ වැනි මෙබඳු භාවනාවක් කරලා මග වඩලා මේ ජීවිතේ නම් නිවන් දකින්න බැහැ, මතු බුදුවරු හමුවට යන්න ඕන කියන ප්‍රාර්ථනාව ඇති වෙන්න එක හේතුවක් වෙන්නට පුළුවන් මේවා වඩලා නිසි ප්‍රතිඵලයක් නොලැබීම. ඒ නිසි ප්‍රතිඵලයක් නොලැබෙන්න හේතුව මේ දේශනාවේ අඩුවක් නෙවෙයි. මේ දේශනාව පැහැදිලි කරගත්තේ නැතුව වැරදි තැනකින් වැරදි විදිහෙන් කළ භාවිතාවයි අපට උත්තර පිළිතුරු ටික ලැබිලා නැත්තේ. බුදුහාමුදුරුවෝ ධර්මයේ පිළිබඳව ඉගැන්වුවේ දේශනා කළේ ධර්මයේ සර්පෙක් වගේය කියලා. සර්පෙක් අල්ලන කෙනා වලිගයෙන් ඇල්ලුවොත් සර්පයා නැමිලා දෂ්ට කරනවා. කඳ මැදින් සර්පෙක් ඇල්ලුවොත් සර්පයා නැමිලා දෂ්ට කරනවා, වළක්වන්න බෑ. හැබැයි සර්පයාගේ හිසෙන් අල්ලගත්තොත් සර්පයා අත දිගට කය වෙලා ගනීවි. හැබැයි වලිගයෙන් දෂ්ට කරන්න බෑ. අනතුරක් වෙන්නේ නෑ. සර්පේ කල්ලන කෙනා හිසෙන් මල්ලන්න ඕන. කොලවන්න බැරුවෙන් අල්ලන්න ඕන. සර්පයාට දෂ්ට කරන්න බෑ. එතකොට නොහන්සේ දේශනා කරනවා ධර්මයක් ඒ වගේ නිසි තැනින් අල්ලන්න වෙනවා. වැරදි තැනින් ඇල්ලුවොත් දෂ්ට කරනවා. අද අපි හුඟක් දකින්නේ ධර්මයේ වැරදි තැනින් අල්ලලා දෂ්ට කරගත්ත අය, විෂමුර්ජා සිහිමුර්ජා වෙච්ච අය. එනිසා අපි ධර්මයේ පිළිබඳව නිවැරදි විමසීමක් කරලා හඳුනාගෙනයි මේකට අත තියන්න ඕන. වග විභාගයක් නැතුව තව කවුරුවත් කිව්ව තරමකින් යමක් කරන්න කියන අයිතියක් මේ ශාසනය කාටවත්ම දීලා නැහැ බුදුහාමුදුරු. උන්වහන්සේ දේශනා කළේ හොඳින් අහන්න, කවුරුත් කියන දේ අහන්න, අහන දේ දරාගන්න, දරාගත්ත දේ ක්‍රියාවට නගන්න එපා. එකවර අහලා සිද්ධි දරාගෙන උන්වහන්සේ පරිනිර්වාණ සූත්‍රයේදී අපට න්‍යායක් දුන්නා. ඒ අහපු ධර්මයේ මතකයට ගත්ත ධර්මය චතුරාර්ය සත්‍යයට ගලපන්න, චතුරාර්ය සත්‍ය බහාලන්න, චතුරාර්ය සත්‍යයට ගැලපෙනවද කියලා බලන්න. රාග විනය, දේශ විනය, මෝහ විනය. රාග දේශ මෝහ තුනම දුරු වෙනවද කියලා බලන්න. යට යනවද කියලා නෙමෙයි. රාග දේශ මෝහ නැති කරලා අලෝභ දෝස මෝහ ඇති කරගන්න එක නෙමෙයි මේ ශාසනය. ඒක පොදු න්‍යායක් බොහෝ ආගම්වලට. ලෝභ දේශ මොහ යට කරලා අලෝභ අදෝ සමෝහ නැති කර ඇති කරගන්න එක පොදු න්‍යායයක්. කර්මවාදී ක්‍රියාවාදී ආගම් වලට බුදුදහම නිමාව එතන නෙමෙයි. රාගක්ඛය, දේශක්ඛය, මෝහක්ඛය රාගය ක්ෂය කරනවා, දේශය ක්ෂය කරනවා, මෝහය ක්ෂය කරනවා, නැති කරනවා යට කරනවා නෙමෙයි ක්ෂය කරනවා. ලෝභ දේශ මෝහ නැති කරලා අලෝභ දෝ සමෝහ මතු කර ගැනීම නිමාවට නෙමෙයි. එක පොදු න්‍යායක් බව අමතක කරන්න එපා. එනිසාද සතිපට්ඨාන සූත්‍රයෙන් ලෝභ ද්වේෂ මෝහ යට කරලා අලෝභ දෝ සමෝහ මතු කරන ක්‍රියාවකින් අවසන් විය යුත්තක් නෙමෙයි. රාගක්ඛය, දේසක්ඛය, මෝහක්ඛය ලෝභ ද්වේෂ මෝහ ඡය කරලා දාන, සමුච්ඡේද කරන, නැවත නොහට ගන්නසේ පත් කරන වැඩපිළිවෙලක් වෙන්නට ඕන මේ දේශනාව. එතකොට මේ සතිපට්ඨාන දේශනාව යම් විමර්ශනයක යෙදුණු කෙනෙකුට දකින්න පුළුවන්කම තියෙනවා. මේක මහා ආශිර්වාදමත් දේශනාවක්. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙකුට මාර්ගයේ උපදවා ගැනීම දක්වාත් මේක මාර්ගයේ තියෙන පිළිවෙත තියෙනවා. මාර්ගයේ උපදවාගත් කෙනාට ආශ්‍රවක්ෂය කරගෙන රහත් ඵලයෙන් අවසානයේ දක්වා ඒ ගමන යන්නට ඕන මඟක් මේ තුලම තියෙනවා. ඒකයි මේකේ තියෙන ආශ්චර්යය. මූලික වශයෙන් ගත්තාම සතිපට්ඨාන සූත්‍රය තුල කියන අරුත ලෝකයේ තුල තාම සැබෑ ලෙස විවරණය වෙලා නැහැ. සතිපට්ඨාන සංයුත්තේදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා, මහණෙනි මම නුඹලාට සතිපට්ඨානයක්, සතිපට්ඨාන භාවනාවක්, සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාවක් මම නුඹලාට දේශනා කරන්නෙමි. එහෙම කළ දේශනාවක් තියෙනවා. දැන් මොකද්ද සතිපට්ඨානෙ? මොකද්ද සතිපට්ඨාන භාවනාව? මොකද්ද සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව? දැන් මේ ටික ලෝකයට විවරණය නොවි අර සත්තානං විසුද්ධියා ශෝක පරිද්ධානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය මේ කියපු උත්තර ටික ලබන්න පුළුවන්ද? සතිපට්ඨානෙ දන්නේ නැත්නම්, සතිපට්ඨාන භාවනාව දන්නේ නැත්නම්, සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව දන්නේ නැත්නම් ඒ විවරණේ නොවුණු ලෝකයකට මඟඵල කොහොමද ලබන්නේ? නිවන ලැබෙන්නේ කොහොමද? මේ අඩුව තමයි ලෝකෙ තියෙන්නේ. කවුරු ලෝකෙ කොහොම කතා කළත් මේ ටික හෙලි පෙහෙලි කරගන්නේ නැතුව අභිගම ලබනවා කියන එක මට භාගී වෙන්න විදිහක් නැහැ. එනිසා මේ ක්‍රමය, මේ න්‍යාය ඒකායනෝ යම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. ඒකායන මාර්ගයේ හැටියට මේ දේශනා කළේ. මේකෙන් තොරවෙන්න බෑ, මේකෙන් පැනලා යන්න බෑ කාටවත්. ඒ නිසා මේ තුල ඒකල දේශනාව විවරණය වෙන්නට ඕන. සතිපට්ඨාන සූත්‍රය ගතහොත් අපට පේනවා මේකේ සප්ත විසුද්ධීන් අතරින් විසුද්ධි තුනකට මග කියලා තියෙනවා පූර්ව ප්‍රතිපදාව හැටියට. චිත්ත විසුද්ධි, දිට්ඨි විසුද්ධි, කංඛා විතරණ විසුද්ධි. සීලය පිරිසිදු කරගනිමින්, සීලයේ පිහිටමින්, සීල විසුද්ධියෙන් යුක්තව චිත්ත විසුද්ධිය සිත වඩන කොටසක් තියෙනවා. ඒකට තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. සීලය පිහිටවනවා කියන්නේ. ඊළඟ සතිපට්ඨාන භාවනාව කියන්නේ දිට්ඨි විසුද්ධිය. දෘෂ්ටිය ඍජු කරනවා. ඊළඟට ඒකෙම තව කොටසක් තියෙනවා කංඛා විතරණ විසුද්ධි. සැක සංඛා දුරු කරනවා. ඒ ටික සම්පූර්ණ වෙනකොට මග්ගා මග්ග ඥාන දස්වන විසුද්ධියට එන්න ඕන. මග මේකයි නොමග මේකයි කියලා. තව විදිහකින් කිව්වොත් යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය පිළිබඳව දැනුම තීව්‍ර වෙන්නට ඕන. අනුප්පන්නානං ආසවානං නුප්පාදාය උප්පන්නානං ආසවානං පහනාය. අනුප්පන්නානං කුසලානං උප්පාදාය කුසලානං කුසලානං විහියෝ භාවාය විපුල්ලාය. නූපන් ආශ්‍රව නූපදින්නට උපන් ආශ්‍රව දුරු වෙන්නට නූපන් කුසලයේ උපදින්නට උපන් කුසලයේ වැඩෙන පිළිවෙත මේකය. නූපන් ආශ්‍රව උපදින උපන් ආශ්‍රව වැඩෙන නූපන් කුසලයේ නූපදින උපන් කුසලයේ පිරිනෙන මනසිකාරය ප්‍රතිපදාව මෙයය කියන අවබෝධය ලබන්නට ඕන මේ සතිපට්ඨාන භාවනාවේ මූල ප්‍රතිපදාව තුළ. මග නොමග හඳුනගත්ත කෙනාට, යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය හඳුනගත්ත කෙනාට මාර්ගයේ උරුමයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියෙන් අනතරව පටිපදා ඥාන දර්ශන විසුද්ධිය හමු වෙන්නේ. පටිපදා ඥාන දර්ශන විසුද්ධියෙන් යුක්ත කෙනා තමයි ඥාන දර්ශන විසුද්ධියෙන් සිතු ආත්‍රව දුරු කරගෙන නිමාවට යන්නේ. එතකොට මෙන්න මේ සතිපට්ඨාන සූත්‍රය තුළ ඔය වැඩපිළිවෙල අන්තර්ගත වෙලා තියෙනවා. සතිපට්ඨානයක් තියෙනවා, සතිපට්ඨාන භාවනාවක් තියෙනවා. සතිපට්ඨානයත් සතිපට්ඨාන භාවනාවත් හරි විදිහට භාවිතා කළොත් සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව, ඒ කියන්නේ ලෝකෝත්තර මාර්ගයේ සම්මා දිට්ඨිය උපදින්න ඕන. සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව කියලා කිව්වේ අය මේ වාරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයති දං සම්මා දිට්ඨි. සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි. මේ අංග 8යි සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව කියලා කියන්නේ. එතකොට මේ ලෝකෝත්තර මාර්ගය උපදින්නට ඕන. ඒ ලෝකෝත්තර මාර්ගය උපදින විදිහට මේ සතිපට්ඨාන භාවනාවේ මූලික වැඩ පිළිවෙල තියෙනවා. ඒ මාර්ගයේ උපදවා ගත්ත කෙනාටත් ආය අමුතු ප්‍රතිපදාවක් නැහැ. මේ තුලමයි ක්‍රියාව තියෙන්නේ. ඒකට සාක්ෂි සපයයි සංයුත්තනිකායේ සීල සූත්‍රය. කොට්ටිතහාමුදුරුවොත් තරයුත්තහාමුදුරුවොත් අතර වෙච්ච සාකච්ඡාව අපි ඒ ගැන මේ වෙලාවේ කතා කරන්නේ අවශ්‍ය වුණොත් ඉදිරියේ බලමු. දැන් මේ ශාසනික ප්‍රතිපදාව පළමු කොට වැඩි යුතු ආකාරය පිළිබඳව උන්වහන්සේ කළ දේශනාවත් අපි ටිකක් විමසලා බලන්නට ඕන. මේ කියන උත්තර පිළිතුරු ටික ලබන්න නම් සත්තානං විසුද්ධිය ආසෝක පරිද්දවානං සමතික්කමාය ආදී මේ උත්තර පිළිතුරු ටික ලබන්න නම් ඒ නිසි පිළිවෙතට කරන්න නම් උන්වහන්සේ පිළිවෙලින් කරන මඟ පෙන්වීම් ටිකක් තියෙනවා. යායුතු තැන කියනවා පළමු අංක එකේ පළවෙනි අවවාදයේ. අරඤ්ඤගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා. අරණ්‍යයකට ගහක් මූලකට ශුඤ්ඤාගාරේ දිස් තැනකට. ඒක කොතන ශුඤ්ඤාගාරය කියන එක ගෙදර වෙන්න පුළුවන්. පන්සල වෙන්න පුළුවන්. කොතන කහරි වෙන්න පුළුවන්. මේ රටේ හැටියට නම් පාක් එකක් වෙන්න පුළුවන්. ඉස්තන. කලබල නැති කරදර නැති තැනකට යන්න පුළුවන්. යා යුතු තැන පෙන්නවා. ශුන්‍යාගාරය. ඊළඟට දෙවනි අවවාදය නිසීදති පල්ලංකං ආභුජිත්වා උදුං කායං පනිදාය. මතක තියාගන්න ඕන දෙවනි අවවාදය එහෙම තැනකට ගිහිල්ලා උඩුකය කොණ්ඩ හොඳට කෙලින් හිටිනසේ ස්නායු පද්ධතිය ඇදෙන්නේ නැවෙන්නේ නැතුව හොඳට ඍජු උඩුකය ඍජුව තබා ගන්න. උජුං කායං පනිදාය. තුන්වෙනි අවවාදය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. තුන්වෙනි අවවාදයෙන් මොකද්ද කියන්නේ? සිහිය පිහිටවා ගන්න ඕන තැන කියනවා. කොහෙද සිහිය පිහිටවා ගන්න කියන්නේ? පරිමුඛං. මොකද්ද පරිමුඛං කියන්නේ? මොකද්ද පරිමුඛං කියන්නේ? ඉතින් කොහොමද ප්‍රතිපත්තණයෙන් ප්‍රතිඵලම් දෙන්නේ? අද අපි හුඟක් දෙනකොට අපේ ධර්මාචාර්යවරුන්ට ඒක අමතක වෙලා ගිහිල්ලා ඒක පාරටම උඩුකය ඍජුව තබාගෙන පටන් ගන්නෙ මොකද්ද? හුස්ම ගන්න පිට කරන්නේ. හුස්ම ගන්න පිට කරන්න තමයි උඩුකය ඍජුව තබාගත්ත ගමන්ම පටන් ගන්නෙ. එතකොට බුදුහාමුදුරුවන්ගේ එක කොටසක් එක අවවාදයක් අතහැරිලා අතහැරලා පුළුවන් වේද අර උත්තර ටික ගන්න? අපට මේ උත්තර පිළිතුරු ටික නොලැබුණේ අපි සතිපට්ඨාන සූත්‍රයේ බුද්ධ දේශනාවන් හිතුවක්කාර ලෙස යම් යම් කොටස් ඉවත් කළ නිසා. යමක් උන්වහන්සේ කළා නම් මඟ පෙන්වීමක් දේශනාවක් ඒක එහෙමමයි. ඒකේ අඩුවක් කරන්න වැඩියක් කරන්න වෙනසක් කරන්න ඒක එහෙම නෙමෙයි කියන්න පුළුවන් සමතේ ලෝකෙ පහළ වෙන්න විදිහක් නැහැ. එහෙනම් උන්වහන්සේ තුන්වෙනි අවවාදයේ කලේ පරිණුකං සතින් උපත්ත බෙද්වා. සිහිය පිහිටුවා ගන්න පරිමුඛයේහි. අභිධර්ම පිටකේ විභංග ප්‍රකරණේ ධ්‍යාන විභංගයේ මේ ගැන විස්තර කරනවා බුදුරජාණන් වහන්සේ. කතං පරිමුඛං. මොකද්ද පරිමුඛය කියන්නේ කියලා. නාසිකාග්‍රේවා මුඛ නිමිත්තේවා. නාසිකාග්‍රවේ හෝ මුඛ නිමිත්තේ දෙතොලේ. මේ තොල් පෙදෙසිලි සිහිය පිහිටුවා ගන්න කියන්නේ මොකද්ද? මේ කියන්නේ සිත තබා ගන්න ඕන තැන කියනවා. ඊට පස්සේ කමඨහන් කියන්නේ. සති කමඨහන් පෙළ විස්තර කරන්නේ ඊට පස්සේ. සිත පිහිටුවා ගන්න ඕන තැන කියලා. ඒ කියපු තැන හිත පිහිටුවා ගන්න නැතුව අපි වෙන තැනක හිත පිහිටුවා ගත්තට අර උත්තර පිළිතුරු ටික නොලැබුණාට ඒක බුදුහාමුදුරුවන්ගේවත් උන්වහන්සේගේ කළ දේශනාවේවත් අඩුවක් දෝෂයක් නෙමෙයි. අපේම වැරද්ද වෙනවා. එහෙනම් අපේ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන අවවාදයේ ඉක්මවා නොයන්නට ඕන. හොයන්න ඕන, විමසන්න ඕන, මොකක්ද මේ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා? කොහොමද එතන සිත පිහිටවන්නේ, සිහිය පිහිටවන්නේ? එතන සිහිය පිහිටවාගෙනයි ඉතුරු ඒවා කරන්නේ. ඊළඟට බලන්න පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. පරිමුඛයේ සිහිය පිහිටුවා, අන සිහිය පිහිටුවා ගන්න තැන අවධාරණය කළා. ඊළඟට සෝ සතෝ අස සති. සෝ ඔහු සිහි ඇතිවම ආස්වාස කරනවා. සතෝ පස්ස සති, සිහි ඇතිවම ප්‍රාස්වාස කරනවා. එතකොට සිහිය කොතනද තිබුණේ? ආස්වාස ප්‍රාස්වාස කරනකොට සිහිය කොහෙද තිබුණේ? පරිමුඛයේ. පරිමුඛං කියන තැන අතහැරලා අපි ආස්වාද ප්‍රාස්වාසයට සිහිය ගත්තොත් ඒක බුදුහාමුදුරුවන්ගේ මේ සරුවත්න ශාසනයේ වැඩ පිළිවෙල වුණා වෙන්නේ නැහැ. එහෙනම් උන්වහන්සේ කොහොමද දේශනා කරලා තියෙන්නේ? යම් තැනක හිත පිහිටවා ගන්න කියලා වෙනම තැන නියම කළා. එතන සිහි පිහිටවාගෙන, එතන සිහිය තියාගෙන, ඒ සිහිය ඇතුළම සතෝ අස්ස සති, සතෝ පස්ස සති, සිහි ඇතුළම ආස්වාස කරනවා, සිහි ඇතුළම ප්‍රාස්වාස කරනවා. දීඝං වාස සන්තෝ දීඝං අස්ස සාමීති පජානාති. දීඝං වා පස්ස සන්තෝ දීඝං පස්ස සාමීති පජානාති. පාලි භාෂාවේ වචන දෙකක් තියෙනවා, ජානාති පජානාති. ජානාති කියන්නේ දැනගන්නවා. පජානාති කියන්නේ නුවණින් දැනගන්නවා. දැන් මෙහෙම අපි ආස්වාසයේ උඩට අරගෙන ප්‍රාස්වාස කරලා මේක පජානාති නෙවෙයි, මේක ජානාති. අපි හුඟක් වෙලාවට ආස්වාස ප්‍රාස්වාසයේදී යොදාගෙන තියෙන පජානාති නෙවෙයි ජානාති. ඔක පජානාති වෙන්නේ නුවණින් දැකීමක් වෙන්නේ අර සති නිමිත්තත් එක්ක. ඔය ආස්වාස වෙන බව ප්‍රාස්වාස වෙන බව බලන්න පුළුවන් නම් ඒක නුවණින් දැකීමක් වෙනවා. මේක ටිකක් අමාරුයි වගේ හිතෙන්න පුළුවන්. හැබැයි හඳුනාගත්තොත් හරිම ශාන්තයි, හරිම ප්‍රණීතයි. ඕනම වෙලාවක තිදුර රැක ගන්න පුළුවන් අසුද්ධියට නොගිහින්. ඕනම වෙලාවක හිත කෝප වෙන, හිත කෙලෙසෙන, හිත කිලුටු වෙන ඕනම වෙලාවක අසුද්ධියට නොගිහින් හිත රකින්න පුළුවන්. සති නිමිත්ත සිහි කරගන්න විතරයි තියෙන්නේ. මහා රැකවරණයක් තියෙන එක පැත්තකින්. දුකක් දුම්නසක් ආවේගයක් ඇති වෙන වෙලාවක එක තප්පරයක් ඇතුළත අසුද්ධියට නොගිහින්, දුකට වේදනාවට කම්පණයට නොගිහින්, ආවේගයට ඉඩ නොතබා සුරක්ෂිත වෙන්න පුළුවන් මේ නිමිත්ත හඳුනාගත්ත කෙනෙකුට. ඊළඟට මේ නිමිත්ත වඩාගත් කෙනෙකුට මේ නිමිත්තෙහි සිත පිහිටුවාගෙනම සතිපට්ඨාන භාවනාවත් කරන්න පුළුවන්. දැන් වර්ධන කිතාගෙන ඉන්නේ සතිපට්ඨාන භාවනාව කියන්නේ ආනාපාන සතිය කියලා.
නෑ. ඒකට බුදුහාමුදුරුවෝ දේශනා කළ තියෙන්නේ සතිපට්ඨානය, සිහිය පිහිටුවන තැන, සිහිය වඩන්න තියෙන ආධාරකය. සතිපට්ඨාන භාවනාව කියලා උන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ ඉතියජ්ජත්තං වාකායේ කායානුපස්සී විහෙරති බහිද්දා වාකායේ කායානුපස්සී විහෙරති අජ්ජත් බහිද්දා වාකායේ කායානුපස්සී විහෙරති සමුදව ධම්මානුපස්සී වාකායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සී වාකායස්මි වය ධම්මානුපස්සී වාකායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සී වාකායස්මින් විහෙරති.
මෙන්න මේ ටිකෙන් සතිපට්ඨාන භාවනාව හම්බ වෙන්නේ. අර ටිකෙන් වෙන්නේ සති නිමිත්තත් එක්ක හිත විසිරෙන්න නොදී චිත්ත විසුද්ධිය හදනවා. චිත්ත විසුද්ධිය, චිත්ත විසුද්ධිය වඩන්න වඩන්න සීල විසුද්ධියක් පිරෙනවා. ඒ හිත කෙලෙසෙන්නේ නැත්තම් කය වචනත් අපිරිසිදු වෙන්නේ නැහැ. මනසාචේ පදුත්තේන භාසතිවා කරෝතිවා. දූෂිත මනසින් යමක් කියනවා නම් කරනවා නම් ඒකයි අකුසල් වෙන්නේ. දැන් අපි යම් සීලයක ශික්ෂාපද සමාදන් වෙලා ඒ සීලය මනාකොට ආර්ය සීලයක් බවට පත් වෙන්න නම් ඒක වැඩ පිළිවෙලක් තියෙන්න ඕන. මං හිතන්නේ නැහැ අද දවසේ අපි භාවිතා කරන සීලය තුළ ආරෝත්තමියෝ කැමති වෙන විදිහේ ප්‍රතිපදාවක් තියෙනවා කියලා. ලෝකේ තියෙන හැම දෙයක්ම ප්‍රතික්ෂේප කරනවා ගරහනවා නෙමෙයි. බුදුහාමුදුරුවෝ සිද්ධාර්ථ කුමාරයා මෙලොව බිහි වෙන්නත් ප්‍රථම සීලය ලෝකේ තිබුණා. මහා මායා දේවිය උපෝසත අෂ්ටාංග සීලය සමාදන් වෙලා උපෝසත සීලය සමාදන් වෙලා හිටියා කියලා අපි අහලා කියවලා තියෙනවා. එදත් මේ ශික්ෂාපද තිබුණා. අදත් මේ ශික්ෂාපද තියෙනවා. හැබැයි එදා රැකපු ශික්ෂාපද ටිකමයි අද රැකෙන්නේ. හැබැයි වෙනසක් තියෙන්න ඕන. එදා රැකපු ශික්ෂාපද ටිකම අද රකින්නවා නම් එයනම් සීමාව, ඒකට කියන්නේ අරියකන්ත සීලය කියලා. මොකද අරියකන්ත සීලය කියන්නේ? ආර්යෝ කියලා කියන්නේ අෂ්ටාර්ය උත්තමයන්. කාන්ත කියන්නේ කැමති. ආර්ය උත්තමයෝ කැමති සීලය අරියකන්ත සීලය. එතකොට අපි සමාදන් වෙන සීලේ ශික්ෂාපද ටිකට සීමා වුණොත් මම මේ ශික්ෂාපද ටික සමාදන් වෙනවා, මේ ශික්ෂාපද ටික රකින්නවා කියන ඒ සීමාව මත පදනම් වුණොත් ඒක අරියකන්ත සීලයක් නෙමෙයි. සීලස්ස භික්ඛවේ අනනුබෝධා අප්පටි වේදා සන්ධාවිතං සංසරිතං මමං චේව තුම්මාකංච කියලා කෝටිගාමයේදී පරිනිර්වාණ සූත්‍රයේදී උන්වහන්සේ දේශනා කළා. මානෙනි ආර්ය සීලය අනනුබෝධා අප්පටිවේදා, අවබෝධ නොකළ නිසා, ප්‍රතිවේද නොකළ නිසා මමත් නුඹලාත් බොහෝ කාලයක් මේ සසර සැරිසරුවා. මමත් නුඹලාත් දැන් ඒ ආර්ය කන්ත සීලය, ආර්ය සීලය අවබෝධ කළා, ප්‍රතිවේද කළා කියලා උන්වහන්සේගේ දේශනාවක් පරිනිර්වාණ සූත්‍රයේ කියවෙනවා. සීල සමාධි ප්‍රඥා විමුක්ති කියන සතර කරුණ ගැනම. එතකොට උන්වහන්සේ සීලය කියලා කතා කරන්නේ අර ලෝකේ හැමදාම තිබිච්ච ටික නෙමෙයි. පද වශයෙන් අක්ෂර වශයෙන් ප්‍රමාණ වෙන්න පුළුවන්. ඒ තේකට අරියස්ස සීලය කියලා කියන්නේ ආර්ය සීලය කියන්නේ මේ ශික්ෂාපද ටිකත් එක්ක දැක්මක් දර්ශනයක් යෙදিলা තිබුණොත් තමයි ඒක මේ සරුවත්න ශාසනයේ සීලයක් වෙන්නේ. ඉතින් අපි ටිකක් හිතලා විමසලා බලන්න ඕන. එදා බ්‍රාහ්මණ සමාජයේ රැකී සීලයයි අපි රකින සීලයයි සමානද, වෙනසක් තියෙනවද කියලා. වෙනසක් මේ වගේ නම් ඉක්මනින් වෙනසක් කරගන්න වෙනවා. එතනදී තියෙන්නට ඕන පූර්ව දැක්මක්. අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති. කුසලංච පජානාති කුසල මූලංච පජානාති. එත්තාවතාපිකෝ අරිය සාවකෝ සම්මාදිට්ඨී යෝති. මේ පිළිබඳව දැනුම නුවණ සම්පූර්ණ වුණු සම්මාදිට්ඨී යෝති උජගතාස දිට්ඨි ධම්මේ අවච්ඡප්පසාදේන සමන්නාගතෝ යෝති. ආගතෝ ඉමං සද්ධම්මන්ති. මාර්ගඵලයේදී ධර්මයේදී පිමිදි පිහිටි පැමිණි කෙනෙක් වෙනවා. ධර්මයේ පැහැදීම ඇති අවිච්ඡප්පසාදේ ඇති කෙනෙක් වෙනවා. ඍජු දෘෂ්ටිය ඍජු කරගත් කෙනෙක්. ආර්ය මාර්ගයේ ආර්ය දර්ශනයේ පැමිණි කෙනෙක් වෙනවා. කෙටික සම්පූර්ණව. එනිසා සතිපට්ඨාන සූත්‍රය තුලින් කියවෙන ධර්ම මාර්ගයට එනකොට ඒ පිළිබඳව පූර්ව දැනුමක් අසාගත් දැනුමක් තරමවත් අඩු තරමේ අප සතු වෙන්නට ඕන. එතකොට එයාට මේ චිත්තවිසුද්ධිය වඩනවා සතිපට්ඨානේ වඩනවා කියන තැන මේ චිත්තවිසුද්ධියත් වැඩෙන අතරේ සීලවිසුද්ධියත් සම්පූර්ණත්වයට පත් වෙනවා. එයි අපේ සිත කය වචන මේවා කෙලෙසෙන්නේ කිලුටු වෙන්නේ මනස කිලුටු වුණොත් හිත කිලුටු වෙනවා. හිත කිලුටු වෙන්නේ පංචකෝ ආගන්තුකේ උපක්කලේසේ උපක්කලිත බාහිර වෙන අරමුණු නිසා. සතිපට්ඨානයෙන් අපි කුමක්ද කරන්නේ? හිත විසිරෙන්න නොදී හිත විසිරෙන්න නොදී සති නිමිත්තේ හිත වඩනවා, පුරුදු කරනවා. සිත විසිරෙන්නේ නැතිනම් නානාවිධ විෂම අරමුණු කරා හොයාගෙන යන්න ඉඩ නැත්තම් සිත තදින් බැඳිලා නම් සති නිමිත්තේ සිත කෙලෙසෙන්නේ ඉඩ නැහැ. සිත කෙලෙසෙන්නේ නැහැ කියලා කියන්නේ සීලය සම්පූර්ණ වෙනවා කියන එක. එනිසා සතිපට්ඨානය සතිපට්ඨානයයි මේ සති නිමිත්ත මේ කමඨහන් ටික ඔක්කොම කමඨහන් ටික ඔක්කොම අයිති සති කමඨහන් වලට. චිත්ත විසුද්ධිය ඇති කරන්න සිත කෙලෙසෙන සිත කිලුටු කරන ප්‍රඥාව දුබල කරන නිවන ආවරණය කරන ධර්මයන්ගෙන් සිත මුදවන්නේ සිත රකින්නේ සතිපට්ඨානෙ. එතන සිහිය රැකගත්ත කෙනාට ඊළඟට ප්‍රතිපත්තාන භාවනාව. ඉතින් අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. ආධ්‍යාත්මික කයෙහි කයානුව බලනවා. බාහිර කයෙහි කයානුව බලනවා. ආධ්‍යාත්මිකද බාහිරද කයෙහි කයානුව බලනවා. ඇතිවීම අනුව බලනවා, නැතිවීම අනුව බලනවා, ඇතිවීම නැතිවීම අනුව බලනවා. මොනවද මේ වචන වලින් කියන්නේ? අද අපට සමහර ආචාර්යවරු ගන්නලා දෙනවා අජත්තං වා කායේ කායානුපස්සති කියනකොට තමා තුල ආස්වාද ප්‍රසාසය වැඩෙන හැටි බලන එක තමයි ආධ්‍යාත්මික කය බලනවා. අනිත් අයත් ලෝකේ ආස්වාද ප්‍රසාසයෙන් තමයි ජීවත් වෙන්නේ. ඒගොල්ලොත් මෙහෙමමයි මේ නාහේම තමයි හුස්ම ගන්න කියලා බලන එක තමයි බහිද්ධාවා කායේ කියන්නේ. මමත් අනුනුත් මෙහෙම හුස්ම අරගෙන තමයි පවතින්නේ ජීවත් වෙන්නේ කියලා බලන එක තමයි අජ්ජත් බහිද්ධාවා කායේ කාය අනුපස්සති. ඉතින් ඔය විදිහේ ඉගෙනවීම් වලින් යුක්ත ලෝකයක අපි ජීවත් වෙන්නේ ධර්මයට අමුතු අර්ථකර්තන දුන්නු ලෝකයක අපි ජීවත් වෙන්නේ. ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සති විහෙරති බහිද්ධාවා කායේ කායානුපස්සති විහෙරති අජ්ජත් බහිද්ධාවා කායේ කායානුපස්සති විහෙරති කියන තැන නාම රූප පරිච්ඡේද ඥානයයි වැඩෙන්න ඕන. සමුදේ ධම්මානුපස්සති වය ධම්මානුපස්සති සමුදේ වය ධම්මානුපස්සති කියන තැන වැඩෙන්න ඕන පච්චේ පරිග්ගහ ඥානෙ. මේ නුවණ වැඩෙන විදිහට දිට්ඨි විසුද්ධිය කංඛාවත් විතරණ විසුද්ධිය සැක දුරු වෙන විදිහට නිසක වෙන විදිහට මේ කමඨහන වඩන්න ක්‍රමයක් නැත්නම් සැකයක් නෑ ඔබටත් මටත් මේ ජීවිතේ. සතිපට්ඨාන සූත්‍ර දේශනාව අවසන් කරන්නේ කොහොමද? අවම දින 7යි උපරිමයෙන් 7 අවුරුද්දයි වැඩිම වුණොත් අවුරුදු 7යි අඩුම දින 7යි මේ සතිපට්ඨානය වඩන්න. දින්නම් පලානම් අනාගාමී භව වූ රහත් ඵලයේ කාන්තයි කියලා උන්වහන්සේ අවධාරණය කොට කියනවා. සතියක් ඇතුළත අනාගාමී භව වූ රහත් ඵලය දක්වා යන්න පුළුවන් මඟක් තමයි සතිපට්ඨාන සූත්‍ර දේශනාවෙන් මේ බුදුරජාණන් වහන්සේ විවරණය කරලා තියෙන්නේ. අපි වහගෙන හිටියට මේ තුල තව හුඟක් පරේක්ෂණ විමර්ශන කරලා ලෝකෙට හෙළි කරගන්න වෙනවා. අපි යම් අනුමාන දැතුමක් ඇතුවයි මේ ටික මේ විදිහෙන් කතා කරන්නේ. ඒකේ අඩුපාඩුකම් තව තියෙන්න පුළුවන්. කොහොම වුණත් පළමු කොට ඔබ තේරුම් ගන්න පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන තැන අමතක කරන්න එපා. හඳුනා ගන්න බලන්න නාසිකාග්‍රේ මුඛ නිමිත්තේ හිත පිහිටවන්නේ කොහොමද කියලා. නාසිකාග්‍රය හඳුනා ගන්න බැරි නම් ඔබට දැනෙන තොල පියාගත්තාම තොල් දෙක එකට ගැටුණු ස්වභාවය, ඒ තද ගතිය, ගැටුණු බව දැනෙනවා. ඒ දැනීම් ස්වභාවය අරමුණු කරගෙන ඒ ඉසව්ව ඒ ප්‍රදේශයට හිත තබන්න උඩි තොල දිසාවට. ආස්වාද ප්‍රසවාසය ගැන බලන්න යන්න එපා එකවර. ඒක පස්සේ කරන්න ඕන කාරණාව. ඉස්සෙල්ලා බලන්න හොඳට මේ සති නිමිත්ත හිතට ගන්න පුළුවන්ද කියලා. හැබැයි අමාරුයි. ලේසි නෑ. ලේසි නැත්තේ අමාරු නම් අමාරු වෙන්නේ සතිපට්ඨාන සූත්‍රයේ බොරු නිසා නෙමෙයි. අපේ අඩුවක් නිසා. මේ ශාසනය අපට හැම තිස්සෙම තියෙනවා මේක බැරි නම් මේ තැනට එන්න සුදුසුකම් හදාගන්න පුළුවන් ඊළඟට ටික සම්පූර්ණ කරලා. ඒ ටිකක් අමාරු නම් ඊටත් මෙහෙන් ටිකක් තියෙනවා. ඒකේ අඩුව ඇති. ඒ අඩුව සම්පූර්ණ කරන්න දැන් ප්‍රඥාව ප්‍රඥාවෙන් කළ යුතු කාර්ය නුවණින් දැකිය යුතු කාර්ය කරන්න බැරි නම් ඒ කරන්න බැරිකම තියෙන්නේ බෑ කියලා අතහරි නෙමෙයි නුවණින් කළ යුතු කාර්ය කරන්න බැරි සිත විචිත්ත නිසා සිත අසමාහිත නිසා එහෙනම් මට නුවණින් කරන්න බෑ කියලා අතහැරලා දාන නෙමෙයි එහෙනම් නුවණින් මේ ඇත්ත බලන්න බැරි මේ සිත අසමාහිත එහෙනම් මං හිත සමාධි කරගන්න ඕන. අන්න සිත සමාධි කරගන්න බලනවා. නුවණින් කළ යුතු කාර්ය කිරීම සඳහා දෙවෙනි තැනට ආවා. සිත සමාධි කරන්න ඕන කියන තැනට ආවා. සිත සමාධි කරන්න ගියාම සමාධි නිමිත්තේ ඊට පිටිවන්න ගියාම ඒක අමාරු නම් ඒක බැරි නම් අනේ මට නම් ඒ සති නිමිත්ත බෑ. මට නම් සති නිමිත්තේ හිත පිහිටවන්න බෑ ඒක නම් හරි අමාරුයි ඒක කරන්න බැරි දෙයක් කියලා අතහැරියොත් අතහැරිය තමයි අපි බලන්න ඕන ඇයි මෙතන සති නිමිත්තේ හිත පිහිටවන්න බැරි ඒකට හේතුවක් තියෙන්න ඕන ඒ හේතුව තමයි ඉන්ද්‍රිය සංවරය හිත තාම පුරුදු නෑ ඒක තැනකට ටික වෙලාවක් ඉන්න අසංවර හිතක් ඇත්තේ ඉන්ද්‍රියන්ගේ අසංවර භාවයක් තාම ඇත්ද? ඒ කියන්නේ සීලිය අඩුවක්. එහෙනම් දැන් සමාධි නිමිත්තෙත් හිත තියන්න නෙමෙයි හදන්න ඕන. ඉන්ද්‍රියට සංවර කරගන්නේ කොහොමද? ඉන්ද්‍රියට කරගන්නේ කොහොමද කියලා බලලා ඉන්ද්‍රිය සංවරය ගොඩනගා ගන්නකොට ඔන්න බොහොම පහසුවෙන් සමාධි නිමිත්තේ හිත තියන්න පුළුවන්. සිත සමාධිමත් වෙනකොට ප්‍රඥාවෙන් නුවණින් කළ යුත්ත පහසුවෙන් කරන්න පුළුවන්. එනිසා මේ ශාසනයේ තියෙනවා එකක් බැරි නම් ඊළඟට ඉන්නේ එහායි. එහායින් එකක් තියෙනවා සම්පූර්ණ කරගන්න. මොකද මේක බැරි වෙන්නේ ඊට පෙර තියෙන එක අසම්පූර්ණ නිසා. ඒකත් අමාරුවක් නම් ඊට හේතුව ඊට එහායින් තියෙන කරුණ සම්පූර්ණ නැති නිසා. ප්‍රඥාවෙන් කළ යුත්ත කරන්න බැරි නම් ඒ බැරිකම තියෙන්නේ සමාධිය අඩුව නිසා. සමාධිය පුරවන්න. සමාධිය පුරවන්න ගියාම ඒකේ අමාරු නම් ඒ කියන්නේ සීලිය අඩුව. ඒක පුරවන්න. එතකොට සමාධිය වඩන්න කියලා අපිට අමුතුවෙන් කළ යුත්තක් ඇත්තෙම නැහැ. සීලය පුරනකොට ඉන්ද්‍රිය සංවරය හදාදා ගන්නකොට ඒ සීලයෙන් වැඩූ හිත සමාධියගෙන දෙනවා සීලයෙන් වැඩූ සමාධිය මහත්ඵල මහානිසංසවන්නේ සමාධියෙන් වැටූ ප්‍රඥාව මහත්ඵල මහානිසංසවන්නේ ප්‍රඥාවෙන් පුරුදු කළ සිත ආශ්‍රවක්ෂය කරන්නේය මේ පරිනිර්වාණ සූත්‍රයේ පුරාවට බුදුහාමුදුරුවෝ උත්තරන අනුශාසනා එහෙනම් දැන් ඔබට සති නිමිත්තෙහි හිත පිහිටවන්න බලන්න බැරිකමක් තියෙනවා නම් බෑ කියලා අතාරින්න නෙමෙයි ඊට හා එකක් තියෙන අඩුවක් පුරව ගන්න ඒක සම්පූර්ණ කරගන්න හොඳයි අපි උපකල්පනය කරමු ඔබට පුළුවන් මේ හැකියාව තියෙනවා කියලා. සති නිමිත්තේ හිත පිහිටුවාගත් විගස ඔබ ආසාවක පස්සාත කරන්න ඕන කියන අදහසවත් අවශ්‍ය නැහැ. ඒක ස්වභාවික ක්‍රියාවලියක්. ආස්වාසය හා ප්‍රාස්වාසය කරන්නා බවට ඔබපත් වෙන්න එපා. දැන් ඔබ ආස්වාස පස්සාසය ආනාපාන සතිය වඩන්නේ ආස්වාස ප්‍රස්වාසයේ කරවන්නා බවට පත් වෙලා ආස්වාස කරනවා ප්‍රස්වාස කරනවා කරවන්නා බවට පත් වෙලා මේක මේ ශාසනයේ ආර්ය ශාසනයේ ආනාපාන සතිය නෙවෙයි මේ සරුවත්න ශාසනයේ ආනාපාන සතිය කිරීමක් නෙවෙයි කියන්නේ නුවණින් දැකීමක්. මේ නාසිකාග්‍රේ හෝ මුඛ නිමිත්තේ හිත පිහිටනකොට ස්වභාවිකවම ඔබට දැනේවි පුළං වැල්ල හැපෙන බවක්, ආස්වාද වන බවක්, ප්‍රාස්වාද වන බවක් දැනේවි නිමිත්තේ හිත පිහිටනකොට. නිමිත්ත අතහැරලා කොයි වෙලාවකවත් ආස්වාද ප්‍රාස්වාදය අල්ලන්න යන්න එපා. ආස්වාද ප්‍රාස්වාදයේ හිත තැබුවොත් එකඟ නැහැ. ආස්වාසයත් එක්ක යනවා, පාස්වාසයත් එක්ක යනවා. ආස්වාසය අනුව පාස්වාසය අනුව ඇවිදින හිතක් ඔබට තියෙන්නේ. ඒකාග්‍ර හිතක් නෙමෙයි, ඇවිදින හිතක්. සති නිමිත්තෙන් හිත තබා ගත්තොත් ඇවිදින හිතක් නෙමෙයි. එතකොට එතන හිත පිහිටනකොට ආස්වාස පස්වාස වෙන්න බෑ. මෙහි සුලං නොගැටි සුලඟ ගැටෙනකොට ඒ ගැටෙන වාරයේ ඔබට දැනුවක් නුවණක් විතරයි අවශ්‍ය. ආස්වාස වෙන බවට, ප්‍රාස්වාස වෙන බවට ඒ දැනුමයි, ඒ නුවණයි මේ සතිපට්ඨානයේදී භාවිතාවට එන්න ඕන. එතකොට ඒ විදිහෙන් සති නිමිත්ත පුරුදු කරගත්තාම ලාභ ගොඩක් තියෙනවා. ඕනම හිත විසිරෙන වෙලාවක සති නිමිත්ත සිහි කිරීම මාත්‍රය විතරයි ඕන. නාසිකාග්‍රේ මුඛ නිමිත්ත අරමුණු කරනකොටම කෙලෙසුණු හිතකි ඒ කිලුටු භාවයෙන් මිදිලා විසුද්ධිය ඔබට අත්දකින්න පුළුවන්. ආරම්භක තැන ඉඳලම බාහිරයේ ඇස කනනාසය කෙලෙසන කිලුටු කරන විෂම අරමුණු නම් ලැබෙන්නේ ඔබට පුළුවන් බදු තැනකදී. සමාධි නිමිත්තේ සති නිමිත්තේ හිත තබාගෙන ඒ අරමුණු වලට හිත යන්න නොදී, කෙලෙසෙන්න කිලුටු වෙන්න නොදී, අසුද්ධියට යන්න නොදී හිත රැක ගන්න. හඳා වැළපෙන කම්පා වෙන අරමුණෙහි ඔබට පුළුවන් සමාධි නිමිත්තේ හිත තබාගෙන නිහඬව ඉන්ද්‍රකීලයක් වගේ අනිත් අය මහා අඬින් හඳා වැළපෙද්දී නිහඬව නිසලව ඉන්න. මේ හැකියාවන් ටික ඔබට ප්‍රායෝගික ජීවිතයෙන් අත්දකින්න පුළුවන්. මේ සති නිමිත්ත පුරුදු කර ගැනීම තුළම ඉහට ගිහාම ලැබෙන සැබෑ විසුද්ධිය කොතෙක් වෙන්නට ඕනද? එනිසා පළමුවෙන්ම මේ කියන තැන මොකද්ද කියලා, කොතනද කියලා හඳුනගන්න බලන්න ටිකක් කතා බහ කරලා. එතන සිත පිහිටුවාගෙන ඉන්නකොට සෝ සතෝව ඔහු එහි සිහි ඇතිවම ආස්වාස වන බව, ප්‍රාස්වාස වන බව දකිනවා. දකින්නේ කොහොමද දැන්? ආස්වාස වන විටත් ප්‍රාස්වාස වන විටත් අපි මේ සති නිමිත්ත හැටියට ගත්ත තැන යමක් හැප්පිලා යන බවක්, ස්පර්ශ වෙන බවක් දැනෙන්න ගනී. එතකොට ඔබට තියෙන නුවණට කාර්යයක් පැවරෙනවා. මේ ඇතුළු වෙනවද, මේ පිට වෙනවද කියලා ඒක නුවණින් කරන්න වෙන. නැත්තම් මේක සමාන ස්පර්ශයක් වෙන්නේ. විසිරෙන්නේ නැති සියුම් නුවණකින් බලන්න වෙනවා මේ ආස්වාස වෙන බවද, මේ ප්‍රාස්වාස වෙන බවද. හුලඟ ඇදලම නෙමෙයි, මේ හැපීම් මාත්‍රය තුළ ඔබ නුවණ මෙහෙවන්න ඕන. මේ ආස්වාසයද, මේ ප්‍රාස්වාසයද, එක සියුම් නුවණකින්ම කළ යුත්තක් වෙනවා. දැන් අපි කරන්නේ අර කම්මලේ මයින්හම වගේ උඩට අදිනවා, පහළට තල්ලු කරනවා මහ විහිසක්. කායපස්සද්ධියේ කයේ සැහැල්ලු බව කවදාවත් එන්නේ නැහැ. සස්සම්භයං කාය සංඛාරං කාය සංඛාරයන්ගේ සංසිඳීමක් වෙන්නේ නැහැ එහෙම වුණාම. එනිසා ඒවත් සැහැල්ලු වෙවි සැහැල්ලු වෙවි යන විදියට ඒ තරමට සිත නොකලෙසෙන නොකිලිති වෙන නොවිසිරෙන ස්වභාවයෙන් සිත රැගෙන චිත්ත විසුද්ධිය පිණිස සිත වැඩීමක් මේ තුල සිද්ධ වෙන්නට ඕන. එතනින් සිත වඩාගත් කෙනාට ඊළඟට සතිපට්ඨාන භාවනාව. සතිපට්ඨාන භාවනාව කරන්න බෑ අපි ඊයේ කතා කරපු ධර්මයේ නැති කෙනෙකුට. ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. ආධ්‍යාත්මික කය ආධ්‍යාත්මික රූපය ආධ්‍යාත්මික ආයතන විමසන්න තියෙනවා. ලෝකෙ හුඟක් දෙනෙක් හිතාගෙන ඉන්නවා ආධ්‍යාත්මික කය ආධ්‍යාත්මික රූපය බලනවා තමයි මේ හැ අනිත්‍යයි අනිත්‍යයි කන අනිත්‍යයි අනිත්‍යයි නාසය අනිත්‍යයි අනිත්‍යයි දිව අනිත්‍යයි අනිත්‍යයි කය අනිත්‍යයි අනිත්‍යයි සිත අනිත්‍යයි අනිත්‍යයි කියලා බලනකොට ආධ්‍යාත්මික බලනවා කියලා හිතෙනවා. රූපේ අනිත්‍යයි අනිත්‍යයි ශබ්දේ අනිත්‍යයි ගන්ධේ අනිත්‍යයි රස අනිත්‍යයි පහස අනිත්‍යයි ධර්මයෝ අනිත්‍යයි 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 කියලා බලනකොට මේක තමයි බාහිර කය බලන හැටි කියලා හිතෙනවා. නමුත් මේ වගේ සරල තැනකින්ම මේ සතිපට්ඨානේ බලලා බෑ. එහේ අනිත්‍යයි අනිත්‍යයි කියලා බලනකොට හරි ඇත්ත තමයි කෙනෙකුට හිතෙන්න පුළුවන්. හැබැයි අපි ඊයේ කතා කළා නේද වටාපත දිරෙනවා කැඩෙනවා බිඳෙනවා පස් වෙනවා අළු වෙනවා දිරා යනවා කියලා බලන්න පුළුවන් කියලා ඒක අනිත්‍යයි කියලා. වටාපතේ අනිත්‍ය බලන්න පුළුවන්. ඒ වගේම එහේ අනිත්‍ය බලනවා කියන තැන. ඔය කතා කරන අනිත්‍ය එබඳු තැන. ඒක අවිද්‍යා සහගත සංඛාරයක්. පුඤ්ඤාවි සංඛාර ගණයටයි කියන්නේ. ඒක නිවන් ප්‍රතිපදාව නෙමෙයි. ඇස අනිත්‍ය වෙන විදිහට, රූපය අනිත්‍ය වෙන විදිහට, චක්කු විඥානය අනිත්‍ය වෙන විදිහට බලන්න ඕන. හැබැයි ওই විදිහට නෙමෙයි. මේ ආශ්‍රවක්‍ය කරන වැඩපිළිවෙල ඊට වඩා ටිකක් වෙනවා. එහේ අනිත්‍ය වෙන බව, රූපේ අනිත්‍ය බව, චක්කු විඥානයේ අනිත්‍ය බව අවබෝධ කරන්න තියෙන උතන නෙමෙයි. වෙනස් තැනක. එතනට යන්න පුළුවන්කම තියෙන්නේ මේ පිළිවෙල හරි විදිහට භාවිතා වුණොත්. එනිසා අධ්‍යාත්මය තුළ අපි යම් විමර්ශනයක් කරලා ආධ්‍යාත්මික කය කියන්නේ මොකක්ද කියලා අවබෝධ කරගන්න ඕනේ. ආධ්‍යාත්මික රූපය කියන්නේ මොකක්ද කියලා හඳුනා ගන්න ඕනේ. අපි උදාහරණයක් හැටියට අරගනිමු. දැන් ওই පින්වතුන් මොහොතක් විනාඩි 5ක් තියෙනවා. කේසා ලෝමා නකා දන්තා තචෝ මේ කොටස් පහක් තියෙනවා. කෙස් ලොම් නිය දත් හම මේකට කියනවා තච පංචකය කියලා. කේසා ලෝමා නකා දන්තා තචෝ අපි කියනවා මේ භාවනාවට අසුභ භාවනාව කියලා, පිළිකුල් භාවනාව කියලා. දැන් බලන්න ඔබ මේ භාවනාව වඩන්නේ ඇස් දෙක පියාගෙනනේ. ඇස් දෙක පියාගෙන කේසා ලෝමා නකා දන්තා තචෝ තචෝ ධන්තා නකාලෝ මා කේසා කේසා ලෝමා නකා දන්තා තචෝ. මේ ආධ්‍යාත්මික කය විමසනවා. කේසා සුභයි අසාරයි දුගඳයි කිලිකුල්. ලොම් අසුභයි අසාරයි දුගඳයි කිලිකුල්. නිය අසුභයි අසාරයි දුගඳයි පිළිකුල්. දත් අසුභයි අසාරයි දුගඳයි පිළිකුල්. හම අසුභයි අසාරයි දුගඳයි පිළිකුල්. දැන් අපි මේ ටිකේ මේ වචන ටික නැවත නැවත මෙනෙහි කරනවා. වචන ටික කියන එකක් හිතන එකක් හොඳයි. නමුත් අපි නිකම්ම මේකේ වචන ටික භාවිතා කරනව නෙමෙයිනේ. කේසා කියනකොට අපට කෙස් පිළිබඳව අපි වර්ණය මෙබඳුය, සතහන මෙබඳුය, පිහිටි තැන මෙබඳුය, හාත්පස ඇති දේ මෙබඳුය, දුගඳ බව මෙසේය, වන්න සන්ඨාන ගන්ධේහි ආසයෝ කාසතුත, මේ ආදි වශයෙන් විමසනවානේ. අපි ඒ සියල්ල ගන්න ඕනේ නේ. අපිට පේනවා එතකොට වර්ණයක් හා සටහනක්. කෙස් කියනකොටම, කෙස් කියනකොටම වර්ණයක් හා සටහනක් හිතට පේනවද? ලෝමා කියනකොට වර්ණයක් හා සටහනක් පේනවද හිතට? නඛා කියනකොට පිලි මාළු පිලි පොට්ටක් වගේ සටහනක්, හැඩයක්, වර්ණයක් හිතට පේනවද? දන්තා කියනකොට යම් සටහනක්, වර්ණයක් හිතට පේනවද? තචෝ කියනකොට හම යම් සටහනක් හිතට පේනවද? පේනවා. තචෝ දන්තා නඛා ලෝමා කේසා, මේ කියවෙනකොට යම් සටහනක් නිමිත්තක් හිතේ පේනවා, ඇඳෙනවා. දැන් බලන්න ආධ්‍යාත්මිකයි කියන කයේ කොතනින් හරි වෙනෙහි කරලා බලන්න. පෙනෙන්නේ ඔච්චරයි. පෙනෙන්නේ සිත තමයි. සිතටමයි පෙනෙන දේ පෙනෙන්නේ. එතකොට භෞතික වූ සතර මහා ධාතුයෙන් යුක්ත කෙස්ලොම් නියදත් සම්මස්නහර භෞතික වූවක් පෙනෙනව නෙමෙයි. සිත දකින්නේ සිතමයි. සිතට පේන්නේ සිතේ හටගත් දෙයමයිනේ. කේසා ලෝමානකා දන්තා කියනකොට සිතට පේන්නේ සිතේ හටගත් දෙයමයි. හොඳට නුවණ තියෙන්න ඕන මෙතනට. දැන් බලන්න අනිත් කොටස් කොටස් ගැන සිහි කළත් පේන්නේ හිතටමයි. දැන් අපි පෙනෙන්නේ හිතට. හැබැයි අපි දැන් මේ කමටහන වඩන්නේ සිතේ පේන සිතුවිලි කියන අරමුණෙන්ද? මේ පේන්නේ සිතුවිලි කියලා දැනුමක් ඇතුවද මේ වඩන්නේ? මේ පේන්නේ රූපයමයි කියන දැනුම නෙමෙයිද එතන යෙදිලා තියෙන්නේ? මේ පේන්නේ කෙස්මයි, මේ පේන්නේ ලොම්මයි, මේ පේන්නේ නියමයි, මේ පේන්නේ දතමයි, මේ පේන්නේ හමමයි, මේ පේන්නේ මසමයි, මේ පේන්නේ නහරමයි, මේ පේන්නේ ඇටකටු, මේ පේන්නේ ඇටමිදුළු, මේ පේන්නේ වකුගඩුව, මේ අක්මාව, දලබුව, මේ පෙනහලු, මේ බඩවැල, මේ නොපැසුණු ආහාර, මේ පැසුණු ආහාර, මේ ඉහමුල, මේ ලේ, මේ සරව, මේ සෙම්, මේ සොටු, මේ විදිහට නේද බලන්නේ? දැන් බලන්න ටිකක් පෙනෙන්නේ මොකද්ද? අපි මොකක් ගැනද හිතන්නේ? පෙනෙන්නේ නාමය, සිතන්නේ රූපය ගැන. දැන් අපි ඊයේ කතා කරපු බණට ටිකක් සමාන බවක් පේනවද? පේනවා. එතකොට දැන් කේසා ලෝමා නකා දන්තා තජෝ කියලා මේ මොන මොන තැනින් මෙනෙහි කළත් පෙනෙන්නේ සිතටමයි. දැන් මෙන්න මේ සිතට පෙනෙන දේ වුණත් රූපයේ හැටියට බාරගෙන ඒක දිහා බලන්න ඕන. හැබැයි නුවණක් ඇතුව. එයි දැන් අපිට මේකෙස් පේනකොට කොණ්ඩයක් පේනකොට හිතට හරි ලස්සන කොණ්ඩයක්. චන්දරාගේ උපදින්න නැද්ද? හොඳ ලස්සන රැවුලක්. හරිම ලස්සන රැවුල. අසුබේ නෙමෙයි අපට එතකොට සුබ සංකල්පයේ උපදිනවා. ලස්සන ඇස් දෙකක්. ලස්සන දත් පෙළක්. ලස්සන හම. ලස්සන නියපොතු. මෙහෙම සුබ සංකල්පයක් උපදිනවා අපට මේ නිමිති පේනකොට. හිතට පෙනුනට රූපය පිළිබඳව සුබ සංකල්පය උපදිනවා. චන්දරාගය උපදිනවා. ලෝභසිත උපදිනවා, දේශසිතත් උපදිනවා. දැන් ලෝභ දේශ සංසිඳවා ගැනීම සඳහා මෙහෙම බලන්න පුළුවන් අපට. බැලිය යුතුයි. හැබැයි අපි ඊට වඩා එහාට යන ගැඹුරු නුවණකට යන්න මේ නාම රූප පරිච්ඡේදයේදී මේක ටිකක් ඊට වඩා වෙනස් විදිහකට විමසලා බලනවා. දැන් මට ආධ්‍යාත්මිකයි කියලා මොන රූපයක් සිහි කළත් පෙනෙන්නේ හිතටමයි. සිතේ තියෙන දේ දිහා බලලයි රූපය පිළිබඳව කැමැත්ත හෝ අකමැත්ත උපදින්නේ. කාමරාග සංයෝජනයේ හෝ ව්‍යාපාද සංයෝජනයේ උපදින්නේ. ඔන්න හඳුනා ගන්නවා. ආධ්‍යාත්මික කය කොතනින් කොතනින් සිහි කළත් පේන්නේ හිතටමයි. මේ අහවල් දේ මේ අහවල් දේ කියන හිතෙන්මයි කරන පැනවීමක් තියෙන්නේ. එතකොට ආධ්‍යාත්මිකයි කියලා රූපයක් හම්බ වෙලා තියෙනවා නම් හම්බ වෙලා තියෙන්නේ හිතටමයි. දැන් බලන්න බාහිරයි කියලා යමක් සිහි කරලා අනුංගේ කියන එකක් සිහි කරන්න දැන් ඒත් පේන්නේ කොහෙටද? හිතටමයි. දැන් අනුන්ගේ බාහිරයි කියලා මෙනෙහි කරලා සිහි කරන තැන පෙනෙන තැන අනුන්ගේ කියලා සිහි කළත් තමන්ගේ කියලා සිහි කළත් පෙනෙන දේ කොහෙද හටගන්නේ? හිතේ. එතකොට හිතේම හටගන්න දේ මේ ටික බාහිරයි මේ ටික ආධ්‍යාත්මිකයි කියලා බෙදන්න පුළුවන්ද? බෙදෙනවා නම් බෙදන්නේ මොඩකම නිසාමයි. එහෙනම් අපි ඔන්න ඔය වගේ දැනුමකට එනවා. දැන් ආධ්‍යාත්මය කියලා සිහි කළත් බාහිරය කියලා සිහි කළත් පෙනෙන්නේ සිතේමයි. එහෙනම් සිතේම හටගන්න දෙයට රූපය කියලා එක රැවටීමක් වෙනවා. ඒ රූපය ළඟට මගේ අනුන්ගේ කියලා බෙදා ගන්නවා. මේ ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා දෙකක් ලෝකයේ තුල තියෙන්නේ. මේ නොදන්න කම මෝඩකම නිසා නේද මේ තියෙන නාම රූප පිළිබඳව නුවණ දැනුම ඔන්න එනවා. ඉතින් අන්නේ වගේ දැනුමකට එන වැඩ පිළිවෙලා ඉතින් ඊට වඩා මේ මොහොතේ කතා කරන්න බැහැ වෙලාව ගිහිල්ලා. ඉතින් අපි බලමු අද දවසේ ඉතුරු ටික අපට පුළුවන් වේවිද යම් පරීක්ෂණයක් කරන්න, විමර්ශනයක දෙන්න තරමකවත් දැනුමක් නොනක් එකතු කරගන්නට පුළුවන්ද කියලා. ඉතින් මේ පිළිබඳව හොඳින් හිතන්න දැන්. ආධ්‍යාත්මික යමක් සිහි කරන්න, බාහිර යමක් සිහි කරන්න. සිහි කළ දේ දෙකම ආධ්‍යාත්මික කිව්වත් බාහිර කිව්වත් සිහි උනේ හිතටම නේද? හිතේ පෙනෙන දේ නේද රූපේ හැටියට බාරගන්නේ. රූපයක් කියන දැනුමකට ගිහිල්ලා නේද මේක අනුන්ගේ මේක මගේ කියලා බෙදාගන්නේ. එතකොට ලෝභ ද්වේෂ උපදින්නේ කොතනද? මෙතන ඇත්ත දැනගත්තොත් මේ නාම රූප වෙන් කරගත්තොත් කෙලෙසෙන හිත කිලුට වෙන්න නොදී අවිද්‍යාවෙන් තොර කරගන්න පුළුවන් නේද? අසුද්ධියෙන් විසුද්ධියට යන්න පුළුවන් නේද? දුකෙන් සෝමන දෝමනස්යෙන් මිදෙන්න පුළුවන් නේද? ශෝක පරිදේවයෙන් ගැලවෙන්න පුළුවන් නේද? මඟඵල ලබන්න පුළුවන් නේද කියන විශ්වාසයෙන් ගොඩනගා ගන්න පුළුවන් වේවි. ඉතින් ඒ සඳහා හිතන්න, සිත මෙහෙවන්න, ඒ සඳහා නුවණ පහළ වේවා. සත්‍ය අවබෝධ වේවා.